මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවාස්මක ශීලය සමාදන් වෙන නමස්කාර කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පමාද මනුයුංගන්ති බාලාදුම්මේධිනෝ ජනා අප්පමාදං ච නීථාරීථනං සෙට්ඨං වරක්කති මාපමාද මනුයුංගේ මාපානරති සංචවං අප්පමන්තෝ ඉචානන්තෝ පප්පෝ තිරිපුනං සුඛං
තදහවත් පින්නතුනේ බුද්ධකාරී ගමතිව නැකත් කෙලි කියලා කිව්වේ මේ පෞර්යදා පැවැත්වුණු අපේ සිංහල අවුරුද්ද වගේ උත්සවවලට
මේ පින්තුන් සිංහල අවුරුදු උත්සවය පවත්වන්නේ නම් තමන්ගේ දියුණුව යහපත සැලසෙන අන්දමේ හොඳ කටයුතු කරන්න සුබ නැකැත්තිය දාගන්නෙම. නමුත් කෙනෙකුගේ පරිහානියට හේතු වෙන නරක දේ කරන්නත් නැකතේ දාගන්න විදිහේ උත්සව තියෙනවා ලෝකේ. ඒ විදිහේ උත්සවයක් ඒ විදිහේ නැකැත්තියක් සම්බන්ධෙමුයි මේ අපි මාතෘකා කර ගාථාදික බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ දේශනාවට වදාළේ. ඒ සරත්නිවර එක් අවස්ථාවක බාල නක්ඛත්ත කියන නමින් හඳුන්වන නැකත් කෙලියක් පවත්වන බවට ප්‍රචාරය කිරුණා. මේ නැකත් කෙලියේ ස්වරූපය මොකද්ද? ඔතකම අඥාන මෝඩ පුද්ගලයෝ මෝඩ මිනිස්සු ඇගේ අලුයි ගොමල් දවරාගෙන නගර වීදිවල සැරිසරනවා අසභ්‍ය වචන කියන්නේ. අසභ්‍ය වචන කියන්නේ කුණුහරුව කවුරුත් දන්නවනේ. එතකොට කුණුහරුප කියන්නේ සතියක්ම එහා මෙහා හැරිදිනවා. තමන්ගේ නෑහිතේ කුණ්ඩයකටවත් පරිද්දන්තයකටවත් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කුණුහරුප කියමින් හැදිනවා. මේකයි උත්සවයේ ලක්ෂණය. මේ උත්සවයේ ගැටෙන කලින්ම සරත් නුවර සදාවත් බෞද්ධ පාදු පාසිකාවන් බුදු පියාණන් වහන්සේ දන්වල ඇරියා. මෙන්න මෙම නැගත් කෙලියක් පැවැත්වෙනවා. ඒ කාර්ය තුල අපි බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේටත් විහාරයේදීම ආරාමයේදීම ආහාර ප්‍රදාන මාන ආදී පිළිවෙල කරලා පිළිගන්වන්න සලස්වනවා. අපි උනත් ගේවල් දොරවල් වලින් එළියට බලන්නේ නැහැ කියලා ඒ විදිහට පිළිරක් යොදලා ඒ බුදු පියාණන් වහන්සේට දාන ආදී සංඝයා වහන්සේට දාන ආදී සැපයුවා. ඉතින් ඒ කාර්ය තුල ඒ මිනිස්සේ මේ ගේවල් විදිහට පැමිණලා අර මෝඩ මිනිස්සු මහා තන්දොස් කියාව පගේ කුණුවරුන් බයින. ඉතින් මේකෙන් බේරෙන්න අර ගෙදර වලට කට්ටිය කහවනවා කනවන දෙකක් කොයි විදිහට යන්න ඉඳලා දෙන සම්මාදමක් වත් කුණුවරුක සම්මාදමක් වත්. ඉතින් ඔය රටි ටික එකතු කරගන්නයි මේ උත්සවේ කෙරෙන්නේ. අර මොඩියෝ ඒවා එකතු කරගෙන යනවා. ඉතින් ඔය හද්දාන බොහොම මාර්ගෙන් ගත කරලා සද්ධාවන්ත පින්නතුන් හද්දාන්ත ගියාට පස්සේ බුද්ධ සංඝ සංඝයාවන්තලාට නගරයට ආරාධනා කරලා විශාල දාන පින්කමක් පවත්වලා අවසානයේ ගනුමෝදනාවේදී අභිමුණන අවස්ථාවේදී කියනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ බාල නක්කත් කියලා මේ මොඩියෝ වගේ අපි මේ විදිහේ කුණාරක කියමින් හැසිරුණා. අපේ කන් කුරල යන තරමට බොහොම කරදරින් බොහොම අමාරුවෙන් අපි මේ හත් දවසේ ගත කරේ. ඒක නිසාම අපි භාග්‍යවතුන් වහන්සේට සංඝයා වහන්සේටත් මේ විදිහට නගරයට ඇතුළු වෙන හැටියට ඉල්ලා සිටියේ. ඊළඟ ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ වදාරනවා ඔබ තමයි පින්නතුනි මේ මෝඩ අය ඔය විදිහට ප්‍රමාදී වෙලා ඔහොම හැසිරෙනවා. නමුත් නුවණැති පින්නතුන් නම් අප්‍රමාදය තමන්ගේ ඉච්ඡාමත් වටිනා ධර්මය වගේ රකින්නවා කියලා ඒ අදහස දෙන්නේ අර අපි මාතෘකා කළ ධාතනාධික වදාලේ ප්‍රමාද මනියුන් ජන්ති බාරා දුමේ දිනෝ ජන මෝඩ අඥාන මිනිසෙයි ප්‍රමාදෙහි මේ දෙනවා අප්‍රමාදන්ත මේධාවී ධනං සෙට්ඨං වරක්කති. නමුත් මේධාවී කියලා කියන්නේ ඥානවන්ත පුත්‍රයා අඥානවන්ත පුත්‍රයා ශ්‍රේෂ්ඨ ධනයක් වගේ අප්‍රමාදය රකින්නවා ප්‍රමාද ප්‍රතිපත්තිය රකින්නවා. ඊළඟ ධාතාවේ කියෙන්නේ මා ප්‍රමාද මණියුන්ගේච මා කාමරති සංසවන් ප්‍රමාදේ යෙදෙන්නේපා ප්‍රමාදේ නොයදෙව් මා කාමරති සංසවන් කාමරතියේ කාම පංචකාම සම්පත්තිය වස්තු කාම ක්ලේශ කාම පිළිබඳ ඒ ඇල්මෙහි එහි ඒහා සම්බන්ධකම් නොපවත්වෝ අපමත්තෝ නිධායන්තෝ පප්පෝති කුලං සුඛං. අප්‍රමාදී වූ පුද්ගලයා ඒ අප්‍රමාදය පිහිට කරගෙන ධ්‍යාන වඩලා උතුම් වූ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කෙනොන්ගේ අදහසයි ගාථාවකින් කියෙන්නේ. එතකොට මේ බාලනක් හත්ය ගැන ටිකක් අපි හිතලා ඉඳලා බලනවා නම් දැන් බාල කියන වචනේ අපි මේ රටේ නම් මේ කාලේ භාවිතා කරන්නේ ඔය බාල දරුවා කියලා හැම කියන්නේ වයසින් අඩු පුද්ගලයා ගැන. නමුත් අපේ ධර්මයේ බාල කියන වචනය දෙන්නේ මෝඩයා අඥාන පුද්ගලයා කියන අදහසින්. ඉතින් අත වශයෙන් අඥාන පුද්ගලයා අර කුඩා දරුවා වගේ නොතේරෙන කෙනෙක් දැන් ඔය සමහරු දැන් 6-4 නොතේරෙන දරුවා ගැන කියනවා වගේ සමහරු ඒ 6-4 කියන එක තෝරනවා දාර්ශනික අර්ථයක් ඇටියට ගන්නවලා. ජීවිතෝ 5ක් අපාය 4ක් ගැන විශ්වාස නොකරන බාලයෝ. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. ඒ කොහොමවත් නා මේ බාලයින්ගේ ක්‍රියාපටිපාටිය තුලින් පේනවා ඒ හත් දවස තුල ඒ නගරය තමන්ගේ මේ මෝඩින්ගේ පාණයට ඇදත් උනා වගේ කොයිතරම් පීඩාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ විදිහට අසභ්‍ය වචන කියමින් මේ අසභ්‍ය වචනයට යටින් මත්තන තියෙන්නේ නැති. ඒක කියෙන්නේ නැහැ පොතේ. අපිට හිතා ගන්න පුළුවන් අසභ්‍ය වචනයට රූපුල් දෙනාන්නවට මත්තනක් පාවිච්චි කරන්නේ නැති. ඉතින් මේ කියපු මේ නැකත් කියන එක මේ අපි ප්‍රකාශ කරලා කාටවත් ආදර්ශයට ගන්න නෙවෙයි. ඊළඟට අපි හිතේ උදල බලමු අපි මේ පහුගිය දාතු මේ සිංහල අවුරුදු උත්සවය ගැන මේ චිරාගත අපි මේ පැරණි බෞද්ධ සිංහල චාරිත්‍ර අනුව දියුණු මේ සිංහල අලුත් අවුරුද්දේ ගැඹුරු අර්ථ තියෙනවා සමාජමය වශයෙන් ආගමික වශයෙන් මේ කාලේ පින්නතුන් මේක කල්පනා කර ගන්න ඕන එහෙම නැත්නම් ඒකත් අර බාහනත් හද තත්ත්වයට වැටෙන්න ඉඩ තිබෙනවා මේ කාලය යන සමාජය යම් යම් පෙර නිසා ඉතින් මේකේ වැදගත්කම අපි ටිකක් කල්පනා කරලා බලුවොත් හිතා ගන්න තියෙන්නේ දැන් අතීතයේ ඒ අවුරුද්ද කියලා සම්මත වුණේ නක්ෂත්‍රයන්ව දුලස් මාසයක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදාරණ අවස්ථාවයි ඒකත් යම්කිසි හේතුවක් නිසා මෙහෙම හිතා ගන්න පුළුවන් අපට ඒකාකාරව කරකැවෙන මේ ජීවිත චක්‍රය සුළු වෙලාවකට හරි නවත්තලා අවුරුද්දක් තිස්සේ බොහෝ දුරට ඒකාකාරව දිනපතා කරගෙන මේ ජීවන චක්‍රය සුළු වෙලාවකට නවත්තලා ඒකේ මරකඩ බැඳුණු තැන් මරකඩ ඇරලා නිහිතියෙන් එහෙම දමලා මේක සුද්ධ පවිත්‍රකට අලුත් වැඩියා කරගන්න අවස්ථාවක් සරසීම් වශයෙන් වෙන්න ඕන නොනැකත කියලා එකක් තියෙන්නේ නොනැකත කියලා කියන්නේ දැන් සාමාන්‍ය ඉහිපෙන්න තුන් හැම වැඩක්ම හැම ලැබිලක් වැඩක්ම කරන්නේ සුබ නැගතක් සොයාගෙන නැගතක් ගන්න. ඒකට නැගතක් නැහැ කිව්වම අනිවාර්ය වශයෙන් පොඩි නිවාඩුවක් ගන්න වෙනවා. ඉතින් ඔන්නයි නිවාඩුව ඊළඟට අය කරන්නම් ඒක නිවාඩුවෙන් ගත යුතු ප්‍රයෝජනය. දක්වන්න තමයි ඒ නැනකතම පුණ්‍ය කාලය නම් හැඳින්වෙන්නේ. ඒක තුලින් අදහස් කරන්නේ ඒ පුණ්‍ය කාලය නම් හැඳින්වීමෙන් අදහස් කරන්නේ මෙන්න මේ කියාවු අර කරගැනුණු චක්‍රය අලුත් වැඩියා කර ගැනීමට ඒකෙ මැදිච්ච මලකඩ ඉවත් කර ගැනීමට ධර්මයයි අපි පිළිහිට කර ගන්න ඕන. ධර්මයේ තුලමයි මොනවද මලකඩ කියලා තේරුම් ගන්න ඕන. ඉතින් ඒ මලකඩ සමහර විට පෞද්ගලික වශයෙන් තම තමන්ගේ ජීවිතයේ යම් යම් අඩුපාඩු ගන්න වෙන්න පුළුවන්. ඒ වගේම සමාජීය වශයෙන් මෞපිය දූ දරුවන් අතර මොහොතේ මොක්කඩු තරුණයෙකුත් අඩුපාඩු ගන්න තියෙන්න පුළුවන්. අසල් ගැතියන් අතර යන්නේ ඒව සකස් කර ගන්න ඒවා ගැන කල්පනා කරලා සිහිනුවණ යොදලා අඩුපාඩු ගන්න සකස් කරලා ඊළඟට නැගත ඊළඟ හොඳ නැගත පුණ්‍ය කාලය අවසානය කියලා කියන්නේ අවසාන කාලය කියලා කියන්නේ ඔන්න ඊළඟට එතෙන්දි සුබ නැගත නැගත ඉක්මෙන් යානෝදී අනුභවය වැඩ ඇල්ලීම ආදි වශයෙන් වෙන ගනුදෙනු ආදි වශයෙන් තියෙන්නේ අලුත් අනිෂ්ඨාන ඇතුව අර අඩුපාඩුකම් හරියටගෙන ඉදිරි අවුරුද්ද දිහා බැලීම ඉදිරි කාලය දිහා බැලීමට අවස්ථාව සලසා ගැනීම කියලා අපි හිතා ගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයේ යම් සිගඳුරක් තියෙනවා නම් ඒකයි කියන අදහස. ඉතින් ඒ අත වශයෙන්ම මේ ජීවන චක්‍රය ඒකාකාර කරගෙන තුලින් මේක ඉදිරිලා සුද්ධ කරගත්තේ නැත්නම් එන්නෙන්නම පරිහානියයි. ඉතින් ඒ විදිහේ අවස්ථාවකදී අර ධර්ම යොදා ගන්න නැතුව අර විදිහට මත්පැන් එහෙම යොදා ගත්තොත් අන්න එතෙන්දී බොහොම භයානක තත්වයකට අර මරගල අරිනවා වෙනකොට මරගල දැදෙන්න පටන් ගන්න යන්ත්‍රය. ඉතින් ඔන්න සිංහල අලුත් අවුරුද්ද ගැන අපි කෙටියෙන් සංසන්දන කරොත් ඒකයි අපිට වටිනාකම් හැකියි ගන්න තියෙන්නේ. ඉතින් සිංහල අලුත් අවුරුදු වලදී මේ පින්නතුන් තමන්ගේ ලෞකික ජීවන පිළිබඳව අප්‍රමාදී වීමටයි ඒ සුබ නැකත එක්ම යන්නේ නොදී හරියට නැකතට ඒ කටයුතු කරේ. නමුත් සාසනික වශයෙන් බලනවා නම් අප්‍රමාදී කියලා කියන්නේ ඒ වගේ පටු අදහසක් නෙවෙයි වඩා කුළුළු අදහසක්. මොකද සාසනික අර්ථයෙන් බලනකොට මේ අපේ බුද්ධෝත්පාද කාලයේ ලැබුව අපේ මේ මානුෂ්‍යාත්ම භාවය මානුෂ්‍ය උත්පත්තියම එකම නැකතක් හැටියට දක්වනවා. ක්ෂණ සම්පත්තිය කියලා දක්වනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරන කනෝ හේමා උපච්චක නියම ක්ෂණය නියම මොහොත ඉක්මයා නොදෙව් කියලා. ඒකට බුද්ධෝත්පාද කාලයේ මානුෂ්‍යාත්ම භාවය ලැබුවා නම් ඒකෙදි අප්‍රමාදී වෙන්න ඕන. ඉතින් මේ අප්‍රමාදී බව අප්‍රමාද ප්‍රතිපත්තිය මේ ශාසනයේ ඉතාමත්ම වටිනා සංකල්පයක්. ඔයිතරම්ද කියලා බුදු පියාණන් වහන්සේ කරලා උමා අතුරකින් ඒ අප්‍රමාද පදයේ වටිනාකම දක්වා වදාරන එක අවස්ථාවක් කියනවා. අන්නේ වගේම මේ යම් තාක් කුසල ධර්මයන් තියෙනවා නම් ඒ සියලු කුසල ධර්මයන් අතර අප්‍රමාදේම ශ්‍රේෂ්ඨය අප්‍රමාදේම අග්‍රය කියලා තථාගතයන් සත්‍යෙම උපකාර කරගෙන එක කුමාරකින් මේ අප්‍රමාද පදේ වටිනාකම ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. යම් තාක් වනාන්තරවල පෙරය සතුන් සිටිනවා නම් ඒ හැම සතුන්ගේම පාසටහන ඇතාගේ පාසටහනේ අඩංගු කරන්න පුළුවන්. ඇතාගේ පාසටහන ඒ වනයේ සිටින සියලුම සතුන්ගේ පාසටහන වලට වඩා අග්‍රයි. අන්න ඒ වගේ සියලුම කුසල ධර්ම අතර අප්‍රමාද පදයේ ශ්‍රේෂ්ඨය අග්‍රයි. තුන්වෙනි උපමාව දක්වනවා. යම්කිසි කූටාගාරයක කුරුගයක සියලුම පරාල එකතු වෙලා කුළු හිසට එකතු වෙනා වගේ ඒ කුළු හිස කූටය පරාල වලට අග්‍ර වෙනා වගේ සියලුම කුසල ධර්ම අතර අප්‍රමාද පදයේ ශ්‍රේෂ්ඨයි. ඒ තුන් ආකාරයෙන්ම අප්‍රමාද පදයේ වටිනාකම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ වගේ මේ පින්වත් මිත්‍ර අහලත් ඇති ඒ ධර්මයේ ඉතාමත්ම ප්‍රකට ධර්ම පදයක අර්ථවත් අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නෙමී යන්ති යේ පමත්තා යථා මත ඒක අපි ඒක සිංහලට ගත්තොත් නම් මේ විදිහට ගන්න පුළුවන්. නොපමා බව මගේ අමා. නොපමා බව මගේ අමා. මරුගේ මඟ වීම පම. නොමැරිති වන්නෝ නොපමා මලා රැන්න විතුප්පා. ඒක මේකෙත් පෙන්වන කරන්නේ අදහස මොකද්ද? අප්‍රමාදයේ අමුත්‍ය නම් වූ නිර්වාණයට මාර්ගය. නිර්වාණය අමුත්‍යත්වය හැටියට හඳුන්වන්නේ. මොකද ඒක අමුත්‍යත්වය කියලා කියන්නේ. දැන් අපි දන්නවා ඉන අනිත් පැත්ත තමයි සංසාරය. නිර්වාණය කියන්නේ සංසාරයෙන් මිදීම. සංසාරය කියන්නේ නැවත නැවත ඉපදීම. නැවත නැවත ඉපදීම කියන්නේ නැවත නැවත මැරීම. එතකොට නිවනින් කරන්නේ මොකද්ද? නිර්වාණය තුල තියෙන අදහස මොකද්ද? නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම අදහස මොකද්ද? අන්න අර අනන්ත කාර්යයක් ඉපදී ඉපදී මැරි මැරි ආපු මේ සංසාරයෙන් මිදීම. ඒකයි ඊට අමුත්‍යත්වය කියලා කියන්නේ. මරණයෙන් මිදීම. මරණයෙන් මිදීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ මෙලොම ලබා ගැනීමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තයි කියලා කියන්නේ. අනිත් පැත්තට සංසාරය. ඒක සංසාරයට උපකාර වෙන. ඒකට අප්‍රමාද ප්‍රතිපදාව අප්‍රමාදය කියන එක ඒ විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඒක තව ගැඹුරින් කල්පනා කරලා බලුවොත් අප්‍රමාදය කියන එක බොහෝ විට විවරණය කරලා තියෙන්නේ තනිපදයෙන් කියනවා නම් උපත්හිත සති කියලා. එළඹ සිටි සිහිය. එළඹ සිහිය. සිහිය ඇති බව කියන එක වගේ හොඳ සිහියෙන් වාසය කිරීම. එළඹ සිටි සිහිය කියන වචනේ බොහෝ විට අප්‍රමාද පදයට සමාන වශයෙන් ඒ අර්ථය වශයෙන් දක්වනවා. අනිත් පැත්තට මුක්ඛසති කියලා කියන මුලා වූ සිහිය, සිහි මුලා බව. ඒක තමයි ප්‍රමාදය. ඒකයි මෙතන. දැන් ඒකට අප්‍රමාදය වහත පද. අප්‍රමාද වීම අමුත පදයයි. අමාදය මච්චුන පද. ප්‍රමාදය මායාවේ මාර්ගය. ඒකට මේ අප්‍රමාදය කියන එක වචනේ වශයෙන් බැලුවාම එළඹ සිටි සිහිය. ප්‍රමාදය කියන එක සිහි මුලා බව. ඊළඟට තවත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් බෝ අවස්ථාව බුදු පියාණන් වහන්සේ අප්‍රමාද ප්‍රතිපත්තිය හැටියට දක්වලා තියෙනවා. අප්‍රමාද ප්‍රතිපදාව හැටියට දක්වලා තියෙන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ දෙන්නේ පිටුන අහලා තියෙනවා. අපේ මේ කය, වේදනා, සිත කියන අරමුණු කියන මේ හතර ආකාරයේ ඒව අරමුණු කරගෙන සිහිය පිටුවා ගැනීම. සතර සතිපට්ඨාන. අයිවායේ හැටියට පිටි එළඹ සිටි සිහිය තමයි ඒක. ඒ වායේ පිටාගත සිහිය. ඊළඟ අනිත් පැත්තට ප්‍රමාද ප්‍රතිපත්තිය මොකද්ද? පංචකාම සම්පත්තියට ඒකට ඇදී යාමයි. ඒකයි අර ගාථාවේ මා කාමරති සංසුවන් කියන්නේ. කාමරතිහා පස්තුකාම ක්ලේශකාමහා කාතර සම්බන්ධතාවයි ප්‍රමාදේ. ඒකයි මායාවේ මාර්ගය. ඒකයි මායාවේ. ඉතින් තවත් අවස්ථාවක් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අප්‍රමාද ප්‍රතිපදාව නම් වූ මේ සතිපට්ඨානය තමයි මේ සංඝයා වහන්සේලාට අමතන අවස්ථාවේ කියනවා. ස්වාමීනි නුඹලාගේ පියාගේ දොතුරුපීම මේකයි. පියාගේ දොතුරුපීම හැසිරෙන්න මොකද සතර සතිපට්ඨාන. ඒ දොතුරුපීමෙන් පිටවීම තමයි පංචකාම සම්පත්තියට යටවි මාර්ගයදී දොතුරුපීම. ඉතින් මේ කාරණය හේතු ගන්නවන බුදු පියාණන් වහන්සේ මහකුදු මාන්දමේ තරල නමුත් සිතායදි නන්දමේ උපමා යොදලා තියෙන විවිධ අවස්ථාවල අත වශයෙන් බුදු පියාණන් වහන්සේ යොදන උපමා සමහර විට මහා දීර්ඝ උපමා යොදන අංගෝපාංග හරියටම ගැලපෙන ධර්ම කාරණාවක් එක්කම. ඒ වගේම මේ උපමාවල තියෙනවා මේ පින්නතුන් දැන් මේ සාමාන්‍ය පොතපතක ධර්ම විවරණයක් කියවලා සමාහලට බුදු පොතක් කියවලා ලබන දැනුමට වඩා මේ ප්‍රතිපත්තියට නැගීමේදී සිතාවදීන උපමාවක් ඊට වඩා උපකාර වෙනවා. අගිට මන පොතක් වගේ උපමාවක්. දැන් බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා උපුස්සගේ උපමාව. අපි මේ උපමා කතාව බුදු පියාණන් වහන්සේ කියන ආකාරයෙන් වගේ ඉදිරිපත් කරන්න බලමු. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ විදිහට කතාව ඉදිරිපත් කරන්නේ මහණෙනි අතීතයේ එක උපුස්සෙක් බොහොම වේගයෙන් විහාරගෙන ඇවිල්ලා කැටකුරුල්ලෙක් අල්ලගත්තා. කැටකුරුල්ල අල්ලගෙන පියාගෙන යන අතරේ කැටකුරුල්ල අඬනවා. අනේ මේ මම මේ මගේ පාලකන් නිකම පියාගේ බොදුරු බිමෙන් ඉවත් වෙලා ගිය නිසා මේ උතුසමාව අල්ලගත්තේ. මම පියාගේ බොදුරු බිමේ ගියා නම් මේ උකුස්සට මාවේ යුද්ධ කරන්න සටන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕක ඇයිලා උකුස්සා කියනවා මොකද උඹේ පියාගේ බොදුරු බිම. උඹට කියනවා මේ පානලද කෙටක පස් පිටට තමයි මගේ පියාගේ බොදුරු බිම. එතකොට උකුස්සා කියනවා හා හොඳයි මොබලයා ඊළා පුළුවන් නම් වේන්න බලපන් කියලා ඔන්න අතාරින්න වාර මේ කැටකුරුල්ලා. කැටකුරුල්ලා කියාම කෙනෙක් ඊළා අර කියාපු අර හාපු කෙටක ලොකු පස් පිටියක් උඩට නැගලා උකුසට අවියෝග කරනවා. ඒ උකුස වරින් බලන්න දැන් වරින් බලන්න දැන් කියලා අවියෝග කරනවා. ඔන්න ඉතින් උකුසත් බොහොම ආඩම්බරෙන් දැන් ඉතින් තරහක් ගිහිල්ලා මේ අවියෝග කරන නිසා පියාපත් හිද්වාගෙන බොහොම වේගයෙන් ආව කැටකුරුල්ලා ළඟ එයාත් එක්කම පිට්ටුවට යන ගමන් ඉඳලා කැටිගුරුල්ලා පස්පිටෙල්ලේ වැටලා හැංගුණා. උපුස්සගේ පපුව අර පස්පිටෙල්ලේ වැටලා තැන්දා එයා ඇදගෙන වැටුණා. ඉතින් අන්න ඒක උමාවි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්නෝමයි මහණෙනි, පියාගේ ගොදුරු බිමෙන් ඉවත් වෙලා හැසිරුණොත් ඔන්නෝ වගේ මායයට යමු වෙනවා. ඒ කියන්නේ කැටිපුරුල්ලා ඉස්සෙල්ලා තමන්ගේ ගොදුරු බිම අතහැරලා ගිය නිසා උසට අහු වෙලා මායයට ගොදුරු වෙන ලඟුණා. කැටිපුරුල්ලා නියම ගොදුරු බිමේ ඉඳෙද්දී උකුස්සා ආල්ලන්න. අන්න උකුස්සා මාරු වෙනවා. ඉතින් ඔබ ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මොකද මහණෙනි මේක ඉන්නතාව විග්‍රහ කරනවා. යාවි දුතුනි මොකද ධර්මානුකූලව දැනගොට අන්න කියාව සතර සතිපට්ඨාන. කායේ කාය අනුව දකිනින් සිටිනවා. කෙලෙස් කායම ජීර්ණයෙන් යුක්තව එවන සිටි සීනුවනි. ලෝකයේ පිළිබඳව අලුන් ගැටුම් මා ජීවත් කරලා ඒ කාය පිළිබඳව යථා තත්ත්වයේ අවබෝධය ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වේදනාවන් පිළිබඳව, ඒ වගේම සිත පිළිබඳව, ඒ වගේම සිත ගැන ධර්ම පිළිබඳව. ඕකයි සතර සතිපට්ඨාන කෙටියෙන් කියතොත්. ඒ වන්න තැන සතර සතිපට්ඨානයට සම්බන්ධ කරලා ඒ උපමාව දැක්වේ. ඒ උපුස්සරි උපමාව. ඊළඟට ඒ වගේම තවත් උපමාවක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දන්නවා දැන් මේ පින්නතුන් වගේම සංඝයා වහන්සේත් ඒ කතා අහන්න කැමති බව. ඒ නිසා අයි නැති තවත් කතාවක් කියනවා ඒ වගේ. මාණිගේ නිමාවේ වනේ සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ටත් යන්න බැරි මිනිස්සුන්ට යන්න. තවත් සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ට යන්න පුළුවන් මිනිස්සුන්ට යන්න. තවත් සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ටත් පුළුවන් මිනිස්සුන්ටත් යන්න පුළුවන්. අන්න ඒකත් ප්‍රදේශය. කොහොමද රාමිනිය සිතල් සමගිනත ඒ මිනිස්සු කියන්නේ මෙතන මේ වඳුරු වැද්දෝ. වඳුරන් අල්ල මිනිස්සු වඳුරන් යැල්ලීමට වඳුරු ධාතු වර්ගයක් යොදනවා. ඉතින් මේ වඳුරු ධාතු අතවල තිබුවාම ටිකක් අවබෝධය ඇති, වැඩි ලොල් බව නැති වඳුරෝ මේක දැක්කේ හැටිය මේක කිට්ටු වෙන්නේ නැතුව ඈත් වෙනවා. මොකක් හරි උගුලක් තමයි කියන්නේ. නමුත් බාර ලොල් ගැතිය ඇති, අර මෝර ලොල් ගැතිය ඇති වඳුරෝ ඇවිල්ලා අර ධාතුව එක අතකින් අල්ලනවා. අත ඇරෙනවා. ඊළඟ අතරම් කරනවා ඒක දැලව ගන්න. ඒකත් ඇරෙනවා. ඊළඟ කකුලක් කිට්ටු කරනවා රාජ දෙක දැලව ගන්න. ඒකත් ඇරෙනවා. අනිත් කකුලක් කිට්ටු කරනවා ඒකත් ඇරෙනවා. ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ අර කටනේ අපි අර බොම්බේ කියලා කියන්නේ. ඒ බොම්බේ දෙක කරනවා. ඒකත් ඇරෙනවා. ඔන්න එතකොට පස් තැනකින්ම ඇවිලා වඳුර එන්නේ ඉන්න අතරේ අර වඳුරු ඇද්ද ඇවිල්ලා වඳුරට මොකකින් හරි ඇඟලලා ඔන්න හැටියට වඳුරු දඩියකට ගැලපෙන හැටියට වරලා අරගෙන යනවා. ඉතින් කෙතෙන්දුත් යන බුදු පියාණන් වහන්සේ දවස මතකල දෙනවා වඳුරට ඒ අර ධාතු හැටියට දැක්වුවේ කොන්න දක්වනවා ධර්මානුකූල මොනවද මේ ධාතු පහ? ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙන ප්‍රියමනාප දේවල් වලට අරුම් කිරීම තුළින් තමයි ඒ අරුම් කිරීම පිළිබඳ කාරණයක් අර කාමරප්පි සංසයය කියලා කියපු ඒ කාරණිය මේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක මායයට ගොදුරු වීම මේ පංචකාම සම්පත්තියට ලොල් වෙලා යාම තුලින් අර බඳුරටම දේ වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ උපමාවෙන් දක්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ඔතනින් ඉවර නැහැ. ඊළඟට තවත් උපමා දෙන එක ටිකක් ඊටත් වඩා ගැඹුරු විදිහට අදහසක් එන දෙන විදිහ කරා. දැන් අපි කලින් කිව්වා අප්‍රමාදය කියන එක වචනින් කියනවනම් එළඹ සිටි සිහිය කියලා කියන්නේ වෙන්නේ. උපක්ඛිත සති කියලා විපාන වචනේ තියෙනවා. එළඹ සිටි සිහිය කියන්නේ නිතර නිරන්තරයෙන්ම වර්තමානයේ සිහිය පවතිනවා. එතන එතනම යමක් දකින්න ශක්තිය ආයතන කියන්නේ. අර මුල ආරු සිහිය කියන එක අනිත් පැත්තනේ. ඒක මේක දැක්වීමට මහ බුදුම කුමාර බුදු පියාණන් වහන්සේ දක්වන්නේ හොඳ ලස්සන කතාවක්. දැන් මේ පින්නතුන් දැන් ඔය ගමන් කරකැවීම ඒ විදිය විශේෂ ක්‍රීඩා තියෙනවා, විශේෂ දක්ෂතාවල් පෙන්නන. ඒ වගේ දෙයක් මෙතන මේ සමබර කීමේ ව්‍යායාමයක්. ඒ කතාවේ තියෙන්නේ සැඩරුම දස කියලා. ඒ සැඩරුම දස කියලා කියන්නේ සමාජිකේ සංජාල අයගේ ක්‍රීඩාවක් වෙන්නත් ඇති. මේ විදිහට කතාව පටන් ගන්නේ ඒ සැඩරුම දසේ ක්‍රීඩාව කරන ගුරුවරයාත් ගෝලයාත් එක් අවස්ථාවක මේ ක්‍රීඩාව දක්වන්න සූදානම් වෙලා අපේ විචාර ගන්න තියෙන්නේ ඒ වුණදහ අර ගුරුවරයා තමගේ මිනිකිටට යකින් හිතුවරා ඒක සමවර කළා. ඔන්න එනාට ගෝලයාට කියනවා ගෝලයාගේ නමක් මහ බුදුම නම මේදකතාරික ගෝලයාගේ නම. සමාවිත නම් දාන්නේ ඒ වගේ අර්ථයක් ඇතිව වෙන්නේ නැති මේ සමාවිත එයාගේ නම ගෝලයේ ගෝලයාට ආරුද්ධ කරපු නමක් වෙන්නේ නැති අපේ ඇසියගේ තිබිය කියන නම මේදකතාරික. අර්ථ වශයෙන් බලනවා නම් මේදකතාරික කියන්නේ මේදතලිය. මේදතලිය ගොඩ මේදතලිය කියන එක නිකම්ම ඉගෙන පුළුවන් දෙයක්. නමුත් කොහොම වේවා මේ මේදකතාරික කියන අතැසියට ගුරුවරයා ළඟට කියනවා මේදකතාරික ඔන්න මේ මගේ කරුණෙත් නැගලා මේ උණදහට ගොඩ වෙන්න උණදහට ගොඩ වෙලා පිටලන්න කියලා කිව්වහම ඒ අතැසිය ඒ විදිහට කළා. ඔන්න ඊළඟට කියනවා ආචාර්යවරයා දැන් මේ මේදකතාරික ඔබ මාව ලකින්න මම ඔබලට ගන්න. මේ විදිහට කිරීමෙන් අපට පුළුවන් මේ ක්‍රීඩාවෙන් සාදාන ලබාගෙන ක්‍රීඩාවක් නොවි මේ පහළට බහින්න මේ වුණ ගයි. එතකොට මේ ගෝලයා කියනවා අතරසිය කියනවා එහෙම නෙමෙයි කරන්න තියන්නේ ආචාර්යෙන්. අදෘතුම නියෝකන මේ ක්‍රමේ. ඔබතුමා ඔබලට ගන්න මම ඔබලට ගන්න. එතකොට අපට පුළුවන් අන්‍ය ඕනෝන් දැක ගැනීම තුළින් මේ ක්‍රීඩාව හරි ආකාර පෙන්නලා හොඳට ලාභ ලබන්නත් කිසි උපද්‍රවයක් නැතිව මේ වුණ ගහින් බිමට බහින්න. ඔන්නයි ඔය උපමාන කියලා ඉන්න බුදු පියාණන් මහන්සේ ඊළඟට කියනවා මහණෙනි අර අදෘතමාගේ කතාව නෙවෙයි ගෝලයා මේ දෙක තාරික කතාව තමයි හරි. මේ දෙක තාරි ඒ කියපු ක්‍රමය තමයි ඥාය නියම ක්‍රමය. දැන් ටිකක් හිතර බලන්න මේ පින්න තුනක් අර වගේ සමබර කිරීමේ ව්‍යායාමයකදී ගුරුවරයා ගෝලයා ගැන හිත හිත ඉන්නව නම් එතන සතිය නෑනේ. ගුරුවරයාට ආයිත් මදහ තමන්ගේ අර නිකට යටින් හිතවල තියෙන එක ගැන සැලකිලිමත් නොවි දැන් ගෝලයා මොනව කරයිද හරියට මේ කරයිද එහෙම හිත හිත ඉන්නකොට එතන සතියක් නෑනේ. ඒ වගේම අර උනදහ උඩ ඉන්න ගෝලයා දැන් මේ මාව බිම දාලා ගුරුවරයා කියන හැම හිතෙන්න නම් බෑනේ. තම තමන් දෙක ගැනීම විතරයි එතන තියෙන්නේ. අනේ එතන මහා ගැඹුරු අදහසක් තියෙනවා. කොහොම කියලා නඩබුදු පියාණන් වහන්සේ එකපත් උපත්හානෙට ලක් කරනවා. එසේම මහණින් සමානරකින්නේ මේ කියලා හිතාගෙන සතිපට්ඨානෙ වඩන්නේ. අනුන්රකින්නේ මේ කියලා හිතාගෙන සතිපට්ඨානෙ වඩන්නේ. සමානරකින්නේ අනුන්රකින්නේ. සමානරකින්නේ අනිකාරකින්නේ. අනිකාරකින්නේ සමානරකින්නේ. කියලා මේ ධම්මනාය පුදුම විදිහට ඉදිරිපත් කළා. යන්න කියනවා තව එක විස්තර කිරීම වශයෙන්. ඒක රසින් මහා ගැඹුරු සූත්‍රයක් මේක. හිතන්න ඒක සාමාන්‍ය සුළු වේලාවකට විස්තර කරන්න බැරි තරම් ගැඹුරු අදහසක් මේ කියට තියෙනවා. ඊළඟට කෙසේද සමාරකීමෙන් අනුන් රකින්නේ කියන එක බුදු පියාණන් වහන්සේ දැන් පිටියෙන් දක්වන්නේ සතිපට්ඨානයේ හරි ආකාර ආසේවන භාව බෞද්ධයන් වශයෙන් හොඳ ඇති පළපුරුදු එක හොඳට පුරුදු කිරීම තුළින් සමාහයේ සතිපට්ඨානයේ හරි ආකාර වැඩිම තුළින් අනිත්‍යයට ආදර්ශයක් දීම එපමණක් නෙවෙයි සමන් මේකෙන් ඉහළ තත්ත්වයකටපත් වුණොත් ඒක ආනිසංස වෙන උන් ලෝකෙට අර විදිය නොයෙකුත් හේතුන් නිසා අන්න සමාරකීම තුළින් ඉබේටම අනුන් රැකෙනවා. ඊළඟට අනුන් රැකීම තුළින් සමාරකිනවා කියන එකත් සතිපට්ඨානයට සම්බන්ධ කරලා දක්වන්නේ. ඒක කොහොමද කරන්නේ? ඉවසීම, අවිහිංසාව, මෛත්‍රී සිත, අනුද්යතා කියලා කියන්නේ දයාව. කොතිම කියතොත් ඉවසීම, අවිහිංසාව, මෛත්‍රී සිත, දයාව. ඔන්න මේ විදිහේ ගුණධර්ම අනිත් කෙනා ගැන හිතලා වඩනකොට ඒක තුළ සතිපට්ඨානයක් තියෙනවා. ඒකට අනිකාරක ගැනීමට ඒකත් නැහැ. ඒ කරන අතරේ තමනුත් රැගෙන සමාජික ප්‍රතිපදිකාවක් වගේ ඉන්න තුනම් මේ පින්නතුනේ. නමුත් එතන මහා ගැඹුරු අදහසක් තියෙනවා. ඉතින් මේකට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. එක්තරා ගාථාවක් තියෙනවා. ඒක අර ක්‍රෝධය ජය ගැනීම හා සම්බන්ධ වෙන තැනක තියෙන ගාථාවක්. අපි මේක ටිකක් කිට්ටු කරලා මේ අදහස මතු කර දෙන්නයි. මෙහෙම කියනවා උභින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. යම් කෙනෙක් අනිකා දෝධවුණු බව දැනගෙන අනිකා කුපිත වුණු බව දැනගෙන සිහියෙන් වන්න සතෝ කියන වචනේ කියනවා. මොකද සිහිය එළවාගෙන තමා සංසිඳේද ඒ තැනැත්තා තමා තනු කියන දෙදෙනාම ජීම යහපත සඳහා හැසිරෙනවා කියලා. ඒක මේ වෙන තැන කියන ධාතාවක් අපි මේකට මේ අදහස තේරුම් ගැනීමට උපකාර කරන්න ඉදිරිපත් කළේ. ඒ නැවතත් කියනවා යම් කෙනෙක් අනිකා ක්‍රෝධ වුණු බව දැනගෙන අනිකා ක්‍රෝධ වුණු බව දැනගන්නේ අනිකාගේ හිත පිළිබඳව තේරුම් ගැනීමක්. දැන් මේක සතිපට්ඨානයේ සම්බන්ධ කළොත් එතනම ඒක ගැටලු අප තිබෙන එකක් තමයි සතිපට්ඨානයේ තියෙනවා. සතිපට්ඨානයේ වැඩිමදී තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් කියන අජ්ජත් බහිද්ධා කියලා දෙකක් තියෙනවා. තමා පිළිබඳව වගේම බාහිර සාරුම පිළිබඳව. ඒ දෙකම එකතු කරලා දැක්කම දැන් මෙතන සතිපට්ඨාන වඩනවා කියලා අනිත් කෙනාගේ හිත අහැරෙන ආකාරයක් ගැන මට ඕනේ නැහැ කියලා හිතනව නෙවෙයි මෙතන කියන්නේ. අර සමාගේ හිත පිළිබඳ හැසිරීම ආශයෙන් තේරුම් ගන්නවා මේ වගේම හිතක් තමයි අනිත් පැයට තියෙන්නේ. ඒ යාගේ හැසිරීමෙන් හරි කියන වචනෙන් හරි තේරුම් ගන්නවා මෙයා දැන් කුපිත වෙලා ඉන්නේ. එහෙම කුපිත වෙලා බව දැනගෙන යෝ සතෝ උපසම්මති තමා සිය එළවාගෙන අන්න ඒ අර තමන් සංසිඳනවා නම් ඒ ක්‍රෝධය තමා තුළ තියෙන ක්‍රෝධය සංසිඳ ගන්නවා නම් එතකොට මේ ක්‍රෝධය දිගින් දිගට යන්නේ. අන්න ඒ අදහස අපිට ගන්න තියෙන්නේ එතකොට සතිපට්ඨානය වැඩිම තුලින්. හතර සතිපට්ඨානය වැඩිම දැන් කෙනෙක් හිතන්න පුළුවන් තමන්ගින් වෙන විතරක් බලාපොරොත්තු කරන ආත්මාර්ථකාමී ක්‍රියාවක් කියලා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දෙන මේ උපමාව අර වේද යථානිකා පිළිබඳ උපමාව හොඳට ගැඹුරින් කල්පනා කරලා බලනකොට පේනවා සතිපට්ඨානය තුල තියෙනවා තමනුත්‍රාකිනී තමනුත්‍රාකින අතරේ අනුමුත්‍රාකින ප්‍රතිපදා. ඒක තමයි දැන් අපි අමතර විග්‍රහයක් ඇති දැක්වේ. එතකොට තමාගේ හිත ඇසිරෙන ආකාරය ආශ්‍රයෙන් අනුන්ගේ හිතත් මේ විදිහට හැදින්නවා කියන සාධාරණ කරණය තේරුම් ගන්නවා. දැන් සතිපට්ඨානෙ වඩනකොට මේ තුන තුන හොඳට ගන්නවා. කායානුපස්සනා සතිපට්ඨාන වඩනකොට එනවා. ඇතැම් විට මේ තමන්ගේ ශරීරයේ යන කල තේරුම් ගන්නේ තමතෝනි දාලා තියෙන වෙන කෙනෙකුගේ ශරීරයක්. තමන්ට අඳුනගන්න නැති කෙනෙකුගේ ශරීරයක් වෙන පුළුවන්. නමුත් අර තමන් ධර්මතාව තේරුම් ගන්නවා. ඒ ශරීරයේ යම්සේද මේ ශරීරය එසේ යථායිදං තථායේතං යථායේතං තථායිදං අජ්ජත්තං ච බහිද්ධාච ඔය විදිහට දක්වනවා. ඇතුළටත් පිටටත් දෙපැත්තටම සතිපට්ඨාන විහිදෙනවා මේ ආකාරයට. කොර තමාගේ කය යම්සේද අනුගේ කයත් එසේම අනුගේ කය යම්සේද තමන්ගේ කයත් එසේම. තමාගේ වේදනාව යම්සේද අනුගේ වේදනාවත් එසේම. තමන්ට විතරක් වේදනාව දැනෙනවා කියලා ගත්තොත් එහෙම අනුන්ට කොච්චර විදවන්න පුළුවන්. ඉතින් ඒකත් තේරුම් ගන්න මට වගේම අනිත් අයටත් තියෙනවා. මගේ හිත වගේම අනිත් අයගේ හිතවල මේ විදිය කෙලෙස් ආදිය තියෙනවා. මගේ හිත අනේ විදිහට වෙන ගන්න තියෙන අජත්ත බවිද්ධාගය. ඒක මේ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්. මේක උඟක් ඉවරනේ ඈතට ගියා. නමුත් මේ පින්නතුන් ඊටත් වඩා ගැඹුරින් කල්පනා කර ගන්න ඕනේ. අත්ත වශයෙන් මේ වැඩිපත්තාන ආදී දේ පින්නතුන්ට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේ ඔන්නයි කියපු කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ සතිපට්ඨාන සතර සතිපට්ඨාන කියන එක මහා ගැඹුරු ධර්මයක්. මේක තුල යතිසේ තාත්මාර්ථකාමී කියලා කියන්න බෑ. දැන් අර අර්ථ ගත්තොත් බුදු පියාණන් වහන්සේ ආචාර්යයන්ගේ අධ්‍යාපනය ඉගෙන ගත්තේ ගෝලයාගේ අදහස. මේකේ තාලිකාවියෝ. ඒකයි හරි. ඔබ ඔබව රැක ගන්න මම ආව රැක ගන්න. සීඩායකෙත් නම් එහෙමයි. නමුත් ඊට වඩා ඈතට ගියා. මෙතන සතිය සතිපට්ඨානය තුල කියනවා අන්න අර ඒක දෙපැත්තටම විදිහට යනවා අජත්ත බහිද්ධාවස. ඒ දෙපැත්තම සම්පූර්ණම අවස්ථාවේ තමයි ලෝකී යථාර්ථයේ තියෙන්නේ. ඒක තවත් නිදසුනක් වශයෙන් කියනවනම් මේ තුන තුන අහලා තියෙනවා රූපනන්ද හේම ආදී ඒ අර තමගේ රූප සම්පත්තිය ගැන ආඩම්බරව හිතියාට බුදු පියාණන් වහන්සේ ඒ අය සතිපට්ඨානයේ දැම්මේ ඉර්ධිය ලක්ෂණ ත්‍රි රූපයක් මවල චේතනාතිර පේන හැටියට ඒක විනාශ වෙන සැලැස්සුවා. අනේ ඉතින් මගේ මේක මේ වගේ නේද මගේ පැයක් කියලා. අර තමගේ පැය ගැන තමගේ රූප සම්පත්තිය ගැන ආඩම්බරව හිතිකෙනා බාහිර රූප සම්පත්තිය පරිගණකයේ දැකලා ඒක ආරෝපණය කළා. ඒකට කියන්නේ ඒ සමාකෙහි ආරෝපණය කර ගන්න. ඕක සතිපට්ඨාන සූත්‍රයේ තියෙන නිරන්තරයෙන් දකින්න ලැබෙන එකක්. ඕනෑම සතිපට්ඨානයේ ඕනෑම අංශයක් අරගෙන බලනවාම ඒක ඉවර වෙන්නේ ඒ ආධ්‍යාත්ම ආධ්‍යාත්මික වශයෙන් කාය පිළිබඳව බහිද්ධා බහැර කාය පිළිබඳව ඒ සතිය බවත් වෙනවා. ආධ්‍යාත්ම වේදනා පිළිබඳව බාහිර වේදනා පිළිබඳව මේ කාර්ය මොපිටට ගන්න අය නම් ඕම කරන්න ගිය කොහොමද යන්න තියෙන්නේ අනිත් අය කියා බලලා ඉන්න ඕන නේද ඒකෙට හිතනවා එහෙම එකක් කියෙන්නේ මෙතන අර යථාභූත වශයෙන් ලෝකී යථාතත්වයේ තීරුම් ගැනීමේදී අවසානයේදී අපි මේ කොයි තයක් කාගේ තයක් එක හා සමාන බව තීරුම් ගන්නවා. දැන් ඇතම් කෙනෙකුට දැන් අතන් කියා රූපනන්දාදීන්ට තමගේ ශරීරය ගැනම ඒකියා රූප අලංකාරය පිළිබඳව දැකිය හැකි තිබුණ නිසා මේ ශරීරය විඩාපත් වෙන එකක් කියන එක එහැගීම ඒ අවබෝධය අලවා ගන්න බැරි වුණා. ඒකට බුදු පියාණන් වහන්සේ බාහිර දයක් පිළිබඳව දැක්වුවා. ඒක පරිණිම් දැක්කලා ඊළඟට ඒක ආරෝපණය කරන්න සැලැස්සුවා. තවත් එතෙන් කෙනෙකුට තමන්ගේ කය පහළමින් තියෙන තමන්ගේ කයට සිත යදීමත් තමන්ගේ කයට සිත යොදලා මේ කය වගේම නේද අනිත් කයක් කියලා දැන් අවස්ථාවක් තියුම් ගන්න පුළුවන් වෙනවා. ඒ ටික අඳුනොත් තමයි තමන්ගේ කය ගැන කොච්චර සතිපට්ඨාන කරත් යමස්ථාවක රූප සම්පන්න බොහොම රූපමත් ශරීරයක් දැක්ක හැටිය මේක මේ කිසිදාක රෝග පීඩාවලට වයසට යන්නේ නැති ඉකිලි රූපයක් කියලා ලැබිලා අන්න එතෙන්දී අර වඳුරට වුණා වගේ දෙයක් වෙනවා. එන්න අපිට තේරුම් ගන්න පුළුවන් විශ්ව සාධාරණ ධර්මතාවක් හැටියට මේ කය වගේම අනිත් යථායතං තථායතං. ඒකට සතිපට්ඨානය සම්පූර්ණ වීමේදී ඒ ආචාර්යවරුන් දක්වනවා ඇතැම් කෙනෙක් ඒ තමන්ගේ චරිතානුකූලව ආධ්‍යාත්මික පැත්තෙන් සතිපට්ඨාන භාවනාවට ඇතුල් වෙන බාහිර පැත්තෙන් ඒක සම්පූර්ණ කරගන්නවා. තවත් කෙනෙක් බාහිර පැත්තෙන් සතිපට්ඨානය පටන් ගෙන අරූපණන්දාවදී ඒක ආධ්‍යාත්මික ආරෝපණය කරලා ඒක සම්පූර්ණ කරගන්නවා. අන්තිමේදී ඒ දෙකම පුදුම විදිහට මිශ්‍ර වෙන සම්මිශ්‍ර වෙනවා. අන්න එතෙන්දී තමයි අජ්ජත්ත බහිද්ධ අජ්ජත්ත බහිද්ධ විවිධත්වයක් නැහැ. කය මේක මගේ කය කියලා මහත්යෙකුත් නැහැ. අනුගේ කය කියලා විශේෂත්වයක්වත් නැහැ. ඒ කය වශයෙන් බලනකොට කය කයමයි. අන්න ඒ ටික තමයි කායේ කායානුපස්සී කියලා කියන්නේ. ප්‍රතිපත්තාණය පෙරදී සඳහන් වෙන ආකාරයේ බොහෝ දිනාට මහා ගැටලුවක්. ඒ මහා පුදුම විදිහේ වාක්‍යයකින් සඳහන් වෙන්නේ කායේ කායානුපස්සී විහෙති. කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මොකද මේ කය අනුව බලනවා කියලා කියන්නේ. කයෙහි කය අනුව බලමින්. අර කය පිළිබඳව මමත්වයක් ආදී ඇති වුණා විශේෂ අල්මක් ඇති වුණාම යථාභූත වශයෙන් වැටහෙන්නේ නැහැ. ඒක යථාර්ථත්වයේ වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ කය කය හැටියට ඒක අර හැකි තාක් දුරට අගතියට යන්නේ නැතුව යථාභූත වශයෙන් දැකීමට උත්සාහ කරන්නේ. ඒ අථාභූත අවබෝධයට දැන්ම අථාභූතයේ පැති උපකාර වෙනවා. ඒකයි මොකද මේ ප්‍රකාශකලේ අන්න රූපනන්ද ආදී කතාන්තරවලින් ඒ විදිහට ඇතම් කෙනෙක් බාහිර කය ආශ්‍රය දැන් අපි හිතමු මරණය. තමන් මැරෙනකන් ඉන්නේ නැතුව මරණ කෙනෙක් පිළිබඳ උපමාව තමන්ට ආරෝපණය කරනවා. මටත් මේ කප්පේ පැමිණෙනවා. එතකොට ලෝකේ යම් යම් දේවල් අපි ඉගෙන ගන්නෙ අපේ ශරීරයෙන් තුල ගන්නක් නෙවෙයි අපිට අහන්න ලැබෙන දකින්න ලැබෙන ඒ වාස්නෙත් අපි කියන සෞඛ්‍ය ගන්න. ඒ වගේම තමයි ප්‍රත්‍යක්ෂයට උදව්වකාර වෙනවා. ඔවිදි මධ්‍ය ප්‍රතිපදාවක් කියන ප්‍රතිවර්තනය තුල ඒ පිටය නිරන්තරව මතක ලැබිලා තියෙන්නේ. ඉතින් අන්න ඒ රඟුලින් සැලකුවොත් එහෙමයි. එතකොට දැන් මේ උනතේ උපමාව සමබරකීමේ උපමාව තුලින් අපිට නම් අර එළඹ සිටි සිහිය කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්. කොයිතරම් සියුම් සිහියක් ඉන්න ඕනද? අනිතර ඒ අවස්ථාවේ ඒ සිටෙල්ල වර්තමානයේ තමයි පවතින්නේ. අර ඒ උඩින් ඉන්න අතවැසියා මේ ක්‍රීඩාවේදී අර ගුරුවරයා ගැන ගුරුවරයාමාව විමදාද? එහෙම නැත්නම් දැන් මේකෙන් මට කොච්චර ලාභ ලැබෙයිද? ගුරුවරයා එහෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නද? මට කොච්චර ලැබෙයිද? කොහොම හෝ ප්‍රපංච කරන්නේ කියලා නම් එහෙම ඇලිගෙන වැටෙනවා නේ උනතයි. ඒ මොකක්වත් නැත්නේ. අර ඒ හිත නිදහස් කරගන්නේ. ඒත් වශයෙන් මොනවාම ඉදිනදා ජීවිතයේ පවා උමාවේදී පුදුම ඒ ශක්තියන් ක්‍රීඩා ආදී ශක්තියන් ඇති කරගත්තු ඒවා ඒවාම නිවර්ත කෙරෙහි හැරිව දවසට ඒ ආයත එතනට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයේ බඳු අවස්ථා බොහොම තියෙනවා. ඒකයි තම තමන් කල්පනා කරගන්න ඕන මේ ජීවිතයේ පවා අපි අර සම්‍යක් නියම ආකාරයට අපි යම් යම් කටයුතු කරනවා නම් සතිය හෝ වීර්ය හෝ යදනවනම් ඒව යම් දවසක් නිවන රූපකාර වෙනවා. ඊළඟට යන ආරම්භය මොකද්ද? මේ ජනපද කල්යාණි නටන්න තැනන්න දක්ෂයි. ජනපද කල්යාණි නටනවා දැනනවා කියලා තවත් ආරම්භය යනවා. ඔන්නේ පදක් පිළිසකින් ඉඳලා දැක් වෙනවා. ඉතින් හොඳ රැස් වුණු අවස්ථාවේදී ඔන්නතෙන් ඉඳලා ඊළඟට ඇවිල්ලා තියෙන්නේ එනවා එකෙන් දෙක්තරා මිනිස්සේ ජීවිතයට කැමති මරණයට අකමැති සැපයට කැමති දුකට කැමති කෙනෙක් වෙනවා. සාතරන මිනිස්සේ කියනවා අර පිළිසේ කවුරුහරි ඒ කවුරුද කියලා නෑ පිළිසේ කීප කෙනෙක් වෙන්නේ යම්කිසි දඬුවමක් වගේ එක්තරා ආඥාවක් කරනව අර මනුෂ්‍යයාට. මොකද්ද? දැන් මෙන්න මේ මොහ විට දක්වා තිබුණු තෙල් පාත්‍රය තියෙනවා. මේක ඔළුවේ තියාගෙන දැන් තමන් මෙන්න මේක ඔළුවේ තියාගෙන යන්න ඕන මේ ජනපද කල්යාණී නටන තැනත් මේ අනිත් පැත්තෙන් මිනිස්සු කොරකටා මේක බලාගෙන ඉන්න අය. දෙපිරිස අතරින් මේ තෙල් පාත්‍රය අරගෙන යන්න ඕන. ඒකම පිටිපස්සෙන් එන ඇති පොමෝරාගත්තු කඩුවක් ඇති කෙනෙක්. ඒ තෙල් පාත්‍රයෙන් තෙල් බින්දුවක් හරි හිරුවක් උඹේ ඔළුවේ ගිම ඇති කපල තිනුනාම ඔන්න තර්ජනයක් මේක උඹට අර අතර මනුෂ්‍ය ගිහිස උඩ තිව්වා පිරිච්ච තෙල් පාත්‍රේ පිටිපස්සෙන් එනවා කඩුවක් අම්ම ගාගත් මනුෂ්‍යේ අර තෙල් පාත්‍රයෙන් බින්දුවක් ඉහිරුණොත් එහෙම එයාගේ බෙල්ල තමයි ඉවරයි. ඉතින් ඔහු අවස්ථාවක අර මනුෂ්‍ය කොහොමද ක්‍රියා කරන්නේ? අච්චර අච්චර ලස්සන කියමින් නටන ජනපති කල්යාණ එක පැත්තක ඉන්නවා. ඒ පැත්තට ඇහැලි උකරත් කොහොමද? අනිත් පැත්තෙන් පොරකතා ඉන්න මේ මිනිස්සු ඩිංගක් ලකුණත් ඒක ගැටුම් කියනවා. අන්න ඒ දෙක තුනින් හිතා ගන්න පුළුවන් මේ උපමාව හරියට විග්‍රහ කරනවා නම් අරුමත් ගැටුම. අරුමත් ගැටුමත් දෙකෙන් හිත මුදාගෙනයි සතිය පාවිච්චි කරන්න වෙන්නේ. ඩිංගක් හරි මුදා වුණොත් ඒ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේ මේ පින්න තුනේ කියවපු කතිය ගන්න නැති සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදී කියනවා විනීය ලෝකේ අවිච්ඡා දෝමනස්ස ලෝකයේ පිළිබඳව දෙටි ආසාවල සහ ලෝභය කියන කල්පන. ඒක ඉදෝභය හෝ ආසාවල සහ දෝමනස්ස කියලා කියන දෝමනස්ස. ඉතින් අපිට අය පාත් තෙල් පාත් වලගෙන යන මිනිස්සුන්ට දෙපැත්තෙන් තියෙන එක පැත්තකින් තියෙන ලෝභය ලෝභීය දෙයක් ලෝභ කරන ආසාව කරන දර්ශනයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන ගැටෙන මනුෂ්‍යයින් මේ පොරකටා කෙරෙත් කෙරෙමින් අතර මේක මොන කරදරයක්ද? දෝමනස්ස. ඒ දෙකෙන් ඔය දෙකට මැදින් අර තෙල් පාත්‍රය අරගෙන යනවා. ඔය ටික විතරක් කියන කියලා මිනාට බුදු කියනන් වහන්සේ ධර්මයේ කාරණාව දයින මහණින් මොහොත දක්වා දෙන තෙල් පාත්‍රය කියලා කියන්නේ කායගත සතියටම වෙන නමක්. කායගත සතිය කියලා කියන්නේ පින්වතුනි කය අනුව ගිය සිහිය. දැන් ඒකත් ඔය සතිපට්ඨානෙට අදාළයි. අර කය අනුව ගිය සිහිය. ඒකට කය අනුව ගිය සිහිය තමයි අන්නර තෙල් පාත්‍රයට උපමා කරලා තියෙන්නේ. ඒක ඉහිෙන්න පුළුවන් පොඩ්ඩක් හරි පරිජීවිතයට ලඟ මේ ප්‍රතිපත්ති අපි මේ ශික්ෂාවල ගැඹුරින් වඩා පුළුල්ව ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව ගත කරනවා චාම් ජීවිතයකට නැඹුරු වෙලා. එයින් අර පෙරමුණක් මෙන්න මේ කියාපු යථාවබෝධියට එහෙම නැත්නම් මේ සංසාරයෙන් ඈතර වීමට පෙරමුණක් වගේ තමයි මේ සීල සමාදන් වීම. සීල සමාදානය තුළින් අපි ඇති කරගන්න මානසික සහනය, එහෙම නැත්නම් අර පරිතෙවිල්ලෙන් නිදීම, ඒක උපකාර වෙනවා චිත්ත සමාධිමත් කර ගැනීමට. කෙනෙකුට සිත දැන්පත් කරගන්න අපහසු වෙන්නේ තමන් කරපු ඒ වැරදි ආදී හිතට කරාගෙන යනවා. ඕනෑම කෙනෙක් ජීවිතය පරිචාරණය කරාට පස්සේ ඒතනටත් පුළුවන් එක්තරා ප්‍රමාණයකින් ඒ හිතේ හිතට කරාගෙන එන ඒ අතීත සිතුවිලි ඒවායින් හිත මුදා ගන්න. මොකද මෙන්න මේ අදිෂ්ඨාන කළ කාල සීමාවෙ ඉඳලා ආවර්ජනා කළා ගන්නකොට මගේ සිත මගේ චර්ය ආවපිසුදු කය වචනේ යන ඒක ක්‍රියාපිසුදු කියලා හිතනකොට ඒක තුළින් ඉන්න සතුට උපකාර කරගන්න පුළුවන් හිත සමාධිමත් කරන්න. ඔබ ඒ සීලයේ වඩනවා ඔබේ යනට ඒ විදිහට ඇති කරගත්තු සමාධිය ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ සමාධිමත් සිත එකඟ වූ සිත අන්නර කියාපු අතලසින් බුදු පියාණන් වහන්සේ දක්වන මේ සතර සත්‍යබත්තාණි වැඩිමිට උපකාර වෙන කාරණා හැකියි දක්වන්නේ සීලංච සුවිසුද්ධං දික්ඛිත උජුක සුවිසුද්ධ පිරිසිදු සීලය අවශ්‍ය වෙනවා. පිරිසිදු සීලය තියෙනවොන ඍජු දෘෂ්ටිය තියෙනවොන සම්‍ය දෘෂ්ටිය තියෙනවොන මිත්‍යා දෘෂ්ටිය තියාගෙන බෑ සතර සත්‍යබත්තාණි වඩන්න. කොට සතර සත්‍යබත්තාණි වැඩිමිට අත්‍යවශ්‍ය කාරණා හැකියි දක්වන සීලංච සුවිසුද්ධං දික්ඛිත උජුක සීලය පිරිසිදුයි දෘෂ්ටිය ඍජුයි. ආයහාට මෙයාට මේ භාවයේ දැනකේ නරඳිලා ඉන්න එහෙම අදහස් තියාගෙන බෑ. මේ සම්පූර්ණ සතරින් එතර වෙන්න ඕන කියන ගැඹුරු අදහස ඇතිව ප්‍රායෝගිකව මේ ගම ඒක අනුව තමයි ළඟට සතර සතිපට්ඨානෙ වැඩි වෙන ක්‍රමක්‍රමයෙන් මේ කය යථා තත්ත්වයේ වේදනාවන්ගේ යථා තත්ත්වයේ සිතේ යථා තත්ත්වයේ සිතේ තියෙන සිතිවිලි වල යථා තත්ත්වයේ ඒ විදිහ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වන්නේ. එදා අපි ප්‍රකාශ කරේ මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ මේ යෝගාවචරයේකට යෝගාවචරය කියලා කියන්නේ අර කෙලෙස් සටන යෙදෙන තැනත්ත මායයත් එක්ක මාර සංග්‍රහණයට සූදානම් වෙන තැනත්ත. ඒක යෝගාවචරයට තියෙන ආයුධය තමයි කර්මස්ථානය සමතන. ඒ ආයුධයත් අරගෙන යෝගාවචරය පුහුණු ලබන්නේ අභ්‍යාස ලබන්නේ සතර සතිපට්ඨාන බිමේ. සතර සතිපට්ඨාන බිම තමයි අර පියාගේ බොදු බිම කියලා බුදු පියාණන් වහන්සේ හැඳින්නේ. ඒ පියාගේ බොදු බිම ඉඳගෙනයි මෙන්න මේ තමන් කීසුදු සීලයක් ඇති කරගෙන තමන්ගේ පරම අදිෂ්ඨානයයි සතරෙන් නිදීම කියන ඒ අදහසක් හොඳට හිතට දාගෙන ඊළඟට තියෙන්නේ අන්න අර සතර සතිපට්ඨානයේදීම තමටම උපකාර කරගෙන ඒක තුලින් ක්‍රමක්‍රමයෙන් ඉක්මනා නොදෙව් කියලා කිව්වේ නැගත මෙම පොහොය දවසේ වැනි අවස්ථාවක්. ඒ අවස්ථාව ගන්න තමන්ගේ නිර්වාණ ප්‍රතිපදාවට නැඹුරු වෙලා මේ සංසාරයෙන් ඈතර වීමේ කටයුතු සලසා ගන්න පුළුවන්. මේ ජීවිතයේ අර සමාධි ධර්මානුව සිංහල අලුත් අවුරුද්ද හෙළුව වශයෙන් බලකොට නැකට ඉක්මනා නොදී සුබ මොහොතින් ඒ කටයුතු කරා. නමුත් ඊටත් වඩා ගැඹුරු අර්ථයක් තමයි මෙතන තියෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයේ කියන මේ දුර්ලභ නැගත් අවස්ථාව බුද්ධෝත්පාද කාලයේ ලැබුණු මනුෂ්‍ය අනුභාවිකෙන් නැගත් අවස්ථාවේදී මේ විදිහේ සීල සමාධි ප්‍රඥාවකින් ප්‍රතිපත්තියේදී තමයි ඒකට ඇත්ත වශයෙන්ම අප්‍රමාද ප්‍රතිපදාව මේක සලකන්න පුළුවන්. ඉතින් කල්පනා කරගන්න ඕනේ පින තුනේ මේ විදිහට තමන්ගේ ජීවිතයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සතර ඥානතරල් දීපදීමක් නැවත වැඩිමත් කියලා කියන මේ අනන්තකාරයක් අපි ඉන්න මේ දුක්ඛ සංගයෙන් මිදීමට දක්වා කියන මේ සතර සතිපට්ඨාන මාර්ගයේ යමින් ඉදිරියට මේ කටයුතු දීගෙන යන වල පවාහකී තාත්වික මේවා පුරුදු පුහුණු කරමින් බුද්ධ ශාසනය පරිහාණයට පත් වෙන යුගයක් තමන්ගේ ගැන වඩා සංවේගයක් තුළ උතුම් මොහොතෙක්ම නොදෙව් කියන ඒ ශීර්ෂ පාඨයේ සිහියට නඟාගෙන මේ විදිහේ මේ අද දින රැස් කරගත්තු තමන් සීල සමාදානය තුළින් ධර්මාශ්‍රවණය තුළින් මේවා තුළින් රැස් කරගත්තු ඒ කුසල සම්භාරය විශේෂයෙන්ම ශ්‍රද්ධා විය සත්‍ය සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් දක්වන්නේ කුසල චේතන ආදී උපකාර කරගෙන අවිතාතුක්මයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් පීඨ කරගෙන බල භාවනා සම්පූර්ණ කරගෙන ඒ ප්‍රාර්ථනීය සෝවාන් සකදාගාමි අනාගාමි අටක් කියන මාර්ගවල පර ප්‍රතිවේදෙන තුම අමාමහන් සාක්ෂාත් කර ගැනීමට මේ සැත්වලත් කුසල සම්පත්තිය කාන්තින් පුනිශ්චේවාගල ප්‍රාර්ථනා පරිචේසික අතන ගා දක්වා වූ සත්ව කෙනෙක් ඇත්න තමන්ගේ ඥාතින ස්ථානය ධර්ම දේශනාව ධර්මශ්‍රවණය කුසලයන් අනුමෝදන් වීම කියන කෙනෙක් මේ කුසල අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය ගෝතින සක්ෂණ ඉක්මලින් ජාති ගරාගේ මනා විදුරු සංස්කාර දුකින් අත්න දුක් මහාමානීය සංසෙත්වා
එතෝදාචම්මි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සබ්බී දීවානුමෝදින්වා නුචන්ද්වා මතං පදං
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.